කකුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අද දවසෙත් අපි ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10 ශ්‍රේණියේ පාඩම කියලා දෙන්න. අද දවසේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10 ශ්‍රේණියේ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ මාධ්‍යවේදී උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂක අඹගස්තෝව ජනාධිපති විද්‍යාලයේ ප්‍රදීප් ජයලත් ගුරුපියාණන්.
අයිබුවන්, විශේෂයෙන් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු ඉන්නවා 10 වසරට අදාළව කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා කියන පාඩම තමයි පුතේ අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. විශේෂයෙන් අපි දන්න කාරණාව තමයි මේ පිළිබඳව එකක් ප්‍රායෝගිකව අපට දැනීමක් සහ අවබෝධයක් ලබා ගැනීම ජීවිතේට වඩා වැදගත් වෙනවා. ඒ වගේම විභාගයටත් ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න එන පාඩමක් විදිහට තමයි මේ පාඩම සැලකෙන්නේ. විශේෂයෙන් මේ ප්‍රායෝගික භාවයේ සහ මේ උපකරණ පිළිබඳව ඒවා පරිහරණය කිරීම පිළිබඳව දැනීමක් සහබෝධයක් ලබා ගැනීම කියන කාරණාව ජීවිතයට වඩා වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. අපි දන්නවා අද දවසේ නේද සන්නිවේදනය කියන කාරණාව නැත්නම් සන්නිවේදනය හරහා මුළු ලෝකයේම හැසිරවීමට කටයුතු කරනවා කියන කාරණාව අපි දන්නවා. එතකොට ඒ වගේම තමයි ආයතනික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, වෘත්තීයමය වෙන්න පුළුවන්. මෙන්න මේ සියලු කාර්යයන් වලදී අපගේ කාර්යයන් පහසු කර ගැනීම සඳහා අපි ප්‍රයෝජන ගන්න ලබන උපකරණ ගණනාවක් තිබෙනවා. ඒ උපකරණ පිළිබඳ දැනීමක් සහ අවබෝධයක් ලබා ගැනීම අතිශය වැදගත් වන සාධකයක් බවට පත් වෙනවා. මේ තුන්වන පාඩම් ඒකකයේ තුලින් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔන්න ඔය කියන කාරණාව පිළිබඳව කාර්යබද්ධ, කියන්නේ අපේ කාර්යයන් ඉටු කරගන්න සහ නැත්නම් ඒ කාර්යයන් පහසු කර ගැනීම සඳහා අපි භාවිතයට ගන්න මාධ්‍ය තාක්ෂණික උපකරණ පිළිබඳව සහ ඒවා හැසිරවීම පිළිබඳ නිපුණතාවක් ගොඩනගා ගැනීම කියන කාරණාව අතිශය වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. එහෙනම් අද දවසේ පාඩමෙන් අපි ඒ ගැන සාකච්ඡාවට ගනිමු. විශේෂයෙන් 10 වසරට අදාළව තමයි මේ පාඩම ගැන අපි කතා බහ කරන්නේ. එතකොට නේද මේ මාධ්‍ය තාක්ෂණ උපකරණ ප්‍රයෝජනට ගැනීම විශේෂයෙන් දෛනික ජීවිතයේ කටයුතු පහසු කරලීමට උපකාරයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් අපි දන්නවා දැන් ලෝකේ ජීවත්වන නේද ජීවීන් තමන්ගේ කාර්යයන් පහසු කර ගැනීම සඳහා තමයි මේ සියලු දේවල් නිර්මාණය කරන සහ බිහි කරන තිබෙන්නේ. ද මානව පරිණාමය පිළිබඳව නැත්නම් මානව ඉතිහාසය ගැන අධ්‍යයනය කරනකොට අපට මේ දේවල් ගැන දැනීමක් සහ අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ලෝකේ ජීවත් වන බිලියන ගණනක් වන ජනතාව තමන්ගේ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා හරි අපූර්වවට මේ උපකරණ ප්‍රයෝජනට ගන්නවා කියන කාරණාව අපට අධ්‍යයනය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබිලා තිබෙනවා නේද? අපි නැත්නම් ලෝකයේ විශ්ව ගම්මානයක් බවට පත්වීම ගැන අපි සාකච්ඡාවට ගන්නවා. එතකොට මේ විශ්ව ගම්මානය ගැන අපි කතා බහ කරනකොට මේ කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණ නිපුණතා කියන කාරණාව අපට අතිශය වැදගත් වන සාධකයක් බවට පුතේ පත් වෙලා තිබෙනවා. ඔබේ කටයුතු දැන් ඔබ කරන කියන දේවල් පහසු කරගන්නට ඔබ මොන වගේ උපකරණ පාවිච්චි කරනවද කියන කාරණාවත් අධ්‍යයනය කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔබේ ගෙදර ගත්තමත් මේ උපකරණ ඕනෑ තරම් තියෙන පරිගණකයක් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර නේද මේ පැක්ස් උපකරණයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව සමහර ලාට දුරකථනයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව සමහර අයට නේද මේ අපි දන්නවා සමහර දරුවන් තමන්ගේ කටයුතු සහ ඒ සියලු දේවල් කරගන්න ඔය ෆොටෝකොපි යන්ත්‍රයක් පවා නේද සමහර වෙලාවට තියාගෙන ඉන්න ඒක ප්‍රින්ටර් එකක් කම්පියුටර් සම්බන්ධ කරලා තියාගෙන තමන්ට අවශ්‍ය මේ පිටපත් ලබා ගැනීම සඳහා. ඉතින් මේවා ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟ පොතක් අපි යමන ගන්න ස්ටේපර් කටු ගහන යන්ත්‍රයක් අපි උපයෝගී කරගෙන තියෙනවා. පොත් ඇමුණුමට සමහර දේවල් අපි උපයෝගී කරගන්නවා. මේවා අපි දෛනිකව අපේ ජීවිතේ කටයුතු කරගන්න අපි සරලව භාවිතා කරගන්න උපකරණ බොහොමයක් තියෙනවා. එතකොට එතනින් අපි පටන්ගෙන කොහොමද මේ උපකරණ අපි පරිභෝජනයට ගන්න සහ මේවා අපේ කාර්යයන් වලට කොයි ආකාරයෙන් ඉවහල් වෙනවද කියන කාරණාව අඛණ්ඩව අද දවසේ මේ පාඩමින් අපි සාකච්ඡාවට ගමු. විශේෂණ අපි දන්න කාරණාව තමයි පරිගණකයේ නිර්මාණය කිරීමත් ඒ වගේම සංවිධාන තොරතුරු තාක්ෂණ වැඩි දියුණු වීමට ඔය සංඛ්‍යාංක තාක්ෂණයේ භාවිතයට පැමිණීමත් ඒ වගේම විශේෂයෙන් ගුටෙන්බර්ග් විසින් අර අමුණලද අච්චුවක්‍රු සහිත මුද්‍රණ ශිල්පය හඳුන්වා දීමත් එතකොට මේ කියන කාරණා සාධකයන් මූලිකව අපේ මේ කාර්යබද්ධ නැත්තම් මේ මාධ්‍ය තාක්ෂණ උපකරණ බිහිවීමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වුණා කියන කතාව පැහැදිලි. ඒතර අද දවසේ වෙනකොට අපි එනේ විශේෂයෙන් අන්තර්ජාලය ඊළඟට පරිගණක තාක්ෂණය ඊට පස්සේ සමාජ මාධ්‍ය භාවිතාව මේවත් එක්කලත් මේ උපකරණ හරි අපූර්වට ප්‍රයෝජන ගන්නවා කියන කාරණාව අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් එතකොට අපි ඒවා ගැන එකිනෙක සාකච්ඡාවට ගමු මෙතනින් එහාට. දැන් අපට ඔය බලන්න පෙළපොතත් දිගාර ගත්තන පරිගණක ආශ්‍රිත උපකරණ පරිගණක ආශ්‍රිත ප්‍රකාශන උපකරණ කියන කොටස ගැන අපි ගමු. දැන් අපි දන්න පරිගණකයක් අපිට නිර්මාණය වෙන්නේ සහ බිහි කරගන්නේ යතුරු ලියනෙන් තිබුණු කාර්යභාරය පරිගණකයට පැවරීමත් එක්කලා තමයි අපට මේ ගැන සාකච්ඡාවට ගන්න හැකියාවක් අවකාශයක් ලැබිලා තිබෙන්නේ. විශේෂයෙන් යතුරු ලියනය කියලා කියන්නේ ඔබ දැකලා ඇති නේද, අර ටයිප් සෙටින් මැෂින් එකක් විදිහට තියෙන අපි ගහනකොට අකුර ගිහිල්ලා වදිනවා මුලකවාණු තුල පාරිභෝජනයට ගත්ත මේ සාධකයන්. ඒ කියන්නේ යමක් පිටපත් කරගන්න ඒ වගේම ලිවීම වෙනුවට ඉතා පැහැදිලිව මුද්‍රණ පිටපතක් විදිහට ලබා ගැනීමට මේ ටයිප් යන්ත්‍රයේ ප්‍රයෝගී වුණා. අද වෙනකොට මේ සියල්ල සිදු කර ගන්නට අපි ප්‍රයෝජන ගන්නේ පරිගණකයේ. එතකොට පරිගණකයේ හරහා අපට හැකියාවක් ලැබෙනවා අපිට කැමති ආකාරයෙන් ලිපියක් නැත්නම් විස්තරයක් පත්‍රිකාවක් සකස් කරගෙන ඒවා පිටපත් කරගන්න හැකියාවක් අවකාශයක් ලැබිලා තිබෙනවා. එතකොට මේ පිටපත් ලබා ගැනීම සඳහා අපි නිරන්තරයෙන් භාවිත කරන එක කාරණාවක් තමයි මේ ෆොටෝකොපි නැත්නම් අපි කියන ඡායා පිටපත් යන්ත්‍රය කියන එක. එතකොට විශේෂයෙන් පරිගණකය හා සම්බන්ධ කරලා පිටපත් ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබිලා තියෙනවා. එතකොට වර්තමානයේ අපේ මේ කාරණාවන් නැත්නම් අපි මේ කරන කාර්යයන් ඉතා ප්‍රසස්ත ලෙස ඉටු කර ගැනීමට පරිගණකය කියන උපකරණය අපට භාවිතයට පැමිණීම කියන කාරණාවේදී විශේෂයෙන් ඒක වඩා වැදගත් වෙනවා නේද. කාර්යාලවල කටයුතු වලදී ඕනෑ තරම් පරිගණක ඔබ දැකලා ඇති. එතකොට අද වෙනකොට ලිපි සකස් කර ගැනීම, තොරතුරු ගබඩා කර දැමීම, ඒ වගේම විශේෂයෙන් තොරතුරු එක තැනක ඉඳලා තව තැනකට යැවීම අපි කියන නෙට්වර්ක් එකක් කියලා ජාලගත කරලා තියෙනවා. මෙන්න මේ සියල්ල ඉටු කර ගැනීම සඳහා පරිගණකයේ ලබා දෙන දායකත්වය නැත්නම් පරිගණකයේ ලබා දෙන සේවාව අතිශය වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. එනම් විශේෂයෙන් කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා ගැන අධ්‍යයනය කරනකොට පරිගණකයේ කියන සාධකයේ නැත්නම් පරිගණකයේ පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා පුතේ. පරිගණක හරහා අපි යමක් සකස් කරගෙන මේ පරිගණකයේ හරහා මේ පිටපත් ලබා ගැනීමෙන් අපට අවශ්‍ය කරන පිටපත් අපට ලබා ගන්න හැකියාවක් ලැබෙලා තියෙනවා. අතින් අපි ලිව්වොත් එහෙම අතින් පිටපත් ගණනාවක් අපට ලියන්නට හැකියාවක් සිද්ධ වෙනවා. ඒ දෙයින්ස හැබැයි එහෙම නැහැ. පරිගණකයේ හරහා අපට එක පිටපතක් නැත්නම් අපි මේ මුල් පිටපත සකස් කරගත්තාට පස්සේ අවශ්‍ය පිටපත් ඕන තරම් නේද මේ අපට මේ පිටපත් ලබා ගන්න නැත්නම් අපි කියන මේ ඡායා පිටපත් ලබා ගන්න යන්ත්‍රයෙන් අපට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අපි විශේෂයෙන් භාවිත කරනනේ ෆොටෝකොපි මැෂින් කියලායි කියන්නේ. ඉතින් මේකෙන් අපට අවශ්‍ය කරන පිටපත් ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය ගැන අපි කතා බහ කරනකොට ගොඩක් වෙලාවට මේකේ දැන් අර පවතින ස්වභාවය ගැන අපිට විමසා බැලීම වඩා වැදගත් වෙනවා නේද. දැන් ගොඩක් වෙලාවට ඉතා පැහැදිලිව ප්‍රසන්න විදිහට මේවා නේද ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට දැන් පරිගණකය කරා තොරතුරු ලබා ගන්නකොට එකක් දැන් වර්තමානයේ මේක අඩු පිරිවැයක් යටතේ ලබා ගැනීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එකක් තමයි මේ නේද සාමාන්‍යයෙන් මුද්‍රණ කටයුතු වලට නේද අපි ලොකු මුදලක් අද වෙනකොට වැය වෙන්නේ නැහැ. අඩු පිරිවැයක් යටතේ අපට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ වාසි සහගත තත්ත්වයන් බවට පත් වෙලා තියෙනවා මේ පරිගණකයක් අපි පරිභාජනය කිරීමේ. ඒ වගේම තමයි ආකර්ෂණීය නිමාවක් අපට දැකබලා ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා නේද. ලස්සන අතින් ලියනකොට අකුරවල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්, පේලිය දිවෙන්න පුළුවන්. එහෙම එකක් නෑ. හරිය අපූර්වට පරිගණකය හරහා අපට පිටපතක් ලබා ගැනීමේදී ආකර්ෂණ නිමාවකින් යුතුව මේ ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉක්මන් බව නේද? ඉක්මන් බව කියන කාරණාව තුළදී උදාහරණයක් විදිහට අපට තොරතුරු යවන්න ඕන ජාලගත ක්‍රමවේදයක් කරා අපට බිල්ඩින් එකේ ඉහළ මහලේ සිට පහළ මහලේ දක්වා තොරතුරු යවන්න හැකියාවක් ලැබෙනවා. එතකොට ජාලගත කරලා තියෙනවා නම් හරි ඉක්මනින් මේ තොරතුරු යැවීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. දැන් ඔය උදාහරණයක් විදිහට ගත්තා ඊපස්සේ බැංකුව අතර නැත්නම් බැංකු ශාඛා අතර සිදුවන ක්‍රියාවලිය ගැන පුතේ අධ්‍යයනය කිරීමක් කරන්නටකෝ. එතකොට අපට පැහැදිලි වෙන කාරණාව තමයි මෙහෙන් එහාට එහෙන් මෙහාට තොරතුරු හරි ඉක්මනින් යවන්න හැකියාවක් ලැබෙන අපි මේකට කියන නෙට්වර්ක් එකක්. එහෙම නැත්නම් ජාලගත කිරීමත් එක්කලා ඉක්මන් බව සුරක්ෂිත වෙලා තිබෙනවා. ඔන්න එහෙනම් මේ පරිගණක ආශ්‍රිත ක්‍රියාවලිය තුළදී මේ ඉක්මන් බව කියන කාරණාවත් අපට වඩා වැදගත් වෙනවා. පහසුව. දැන් ගොඩක් වෙලාවට පහසුව ගත්තට පස්සේ දැන් ලිපි ගොනු වගේ දේවල් තියාගත්තම හරි අමාරු කාරණාවක් නේ. මේවා ගොඩ ගැහෙනකොට හරි අමාරු. නමුත් පරිගණකයක් අපට මේසේ මත හෝ නැත්නම් අවශ්‍ය ස්ථානයක ස්ථානගත කරලා තිබුණේ ඒකේ අපට අවශ්‍ය කරන තොරතුරු ගබඩා කර තිබීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒක හරි අපූරුයි. ඒ නිසා පරිගණකයේ මූලික කරගෙන මේ තොරතුරු පහසුවෙන් අපට දත්ත ගබඩා කර තිබීමේ හැකියාවක් ලැබෙන අපට අවශ්‍ය එකක් ඒ වෙලාවට ලබා ගන්න හැකියාවක් ලැබෙනවා නේ. එතකොට පරිගණකයේ පවත්න ඉඩ ප්‍රමාණය අනුකූල තමයි. හැබැයි අපට මේ තොරතුරු ගබඩා කරලා තියන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම තමයි නමින් අපට ගබඩා කරලා තියන්න පුළුවන් මේකේ නේද? තමන්ගේ නමින්. ඒ වගේම එහෙම නැත්නම් අදාළ ෆයිල් එකක් අපට නේද නම් කරලා ඒ නමින් අපට තොරතුරු ගබඩා කර තිබීමේ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන් පරිගණක ආශ්‍රිතව මේ සිදුවන මේ කාර්ය නැත්නම් ක්‍රියාවලිය ගැන අධ්‍යයනය කරනකොට අපට ඉතාම වැදගත් වෙනවා පහසුව කියන කාරණා මූලික කරගෙන මේ කතා බහ කරන්න පුළුවන්. ඊළඟ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියපුවම ගැන ගොඩක් වෙලාවට අපි හිතන්නකෝ අල්මාරියක් තුල ගබඩා කරලා තියෙන ලිපි ගොනු එකතුවක්. දැන් මේක හොයාගන්න ටිකක් හරි අමාරුයි. ෆයිල් එක හොයාගන්න ඕන, අංක හොයාගන්න ඕන, එහෙම එකක් නේ. පරිගණකයක් තුල ගබඩා කරලා තිබුණොත් එහෙම හරි ඉක්මනින් ගිහිල්ලා අපි දැන් විශේෂයෙන් අපි දීලා තියෙන ෆයිල් නේම් එක නැත්තම් ඒ නම උපයෝගී කරගෙන හරි ඉක්මනින් කාර්යක්ෂමව මේ පරිගණක හරහා තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා ඔන්න පුතේ මේ පරිගණකයේ ආශ්‍රිතව අපි මේ ඉටු කරගන්න කාර්යයන් පිළිබඳ අධ්‍යයනය කිරීම අතිශය වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. ඔයාට පුළුවන් ගෙදරදී හරි පාසලේදී හරි මේ පරිගණකයක අපි මොනවද කරන්න කියන එක විශේෂයෙන් මේ තොරතුරු සම්බන්ධ තාක්ෂණය උගන්වන ගුරුතුමිය හරි මුණ ගැහෙලා ගුරුතුමා හරි මුණ ගැහෙලත් මේවා ගැන අහන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. හැබැයි අද වෙනකොට වර්තමානයේ පරිගණකයක් භාවිත කිරීම කියන එක සරල උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. ගොඩක් නිවෙස්වල අපට දකින්නට හැකියාවක් ලැබෙනවා. මේ උපකරණ දකින්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ අපි මේකෙන් කරගන්නේ මොනවද කියන කාරණාව පිළිබඳව පරිගණකයා අපි ඉටු කරගන්නේ මොන වගේ දේවල්ද කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමත් එක්කලා මේක අපට අධ්‍යයනය කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. අපි මේ පරිගණකයක් හරහා අදාළ පිටපත සකස් කර ගැනීම පිළිබඳව අපි මේ කරුණු කාරණා ටිකක් කතා කරමු. ඉස්සලාම අපි කරන්නේ දැන් අපි එකපාරම පරිගණකයේ ඉස්සරහට යනවට වඩා අත් පිටපතක් අපි සකස් කරගන්නවා නේ. අපි හිතන්නකෝ ලිපියක් ලියනවා කියලා. නැත්තම් ලිපියක් යොමු කිරීම සම්බන්ධ කියලා හිතන්නකෝ. ඒතර අපි ඉස්සලා අත් පිටපත සකස් කරගන්න. ඊට පස්සේ පරිගණකයේ මගින් අකුරු අක්ෂර නැත්තම් අපි තෝරගන්න. අක්ෂර තෝරගෙන ගෙන අක්ෂර සටහන් කිරීමත් එක්කලා නැත්තම් ටයිප් කිරීමත් එක්කලා අපිට මේක ඉතා සැලසුම් සහකද ලබා ගන්න පුළුවන්. ඊට පිටු සකසුමක් නේ. ඊට පස්සේ මේක මුද්‍රණ යන්ත්‍රයට යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ ආදර්ශ පිටපතක් අරගෙන ඒකේ අඩුපාඩු තියෙනවද කියලා බලලා ඒ ටික හදාගෙන නැවත අපට පිටපත සකස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට විශේෂයෙන් අපට හැකියාවක් අවකාශයක් ලැබෙනවා මේ පිටපත නිර්මාණය කර ගැනීම පිළිබඳව දැනීමක් සහ අවබෝධයක් අපට ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට මෙන්න මේ පරිගණක ආශ්‍රිත මේ ලිපි සකස් කර ගැනීම ගැන අධ්‍යයනය කරනකොට අපි මේ සඳහා භාවිත කරන මෘදුකාංග ගණනාවක් තිබෙනවා. ඒ මෘදුකාංග පිළිබඳ දැනීමක් සහ අවබෝධයක් ලබා ගැනීම අතිශය වැදගත් වන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඔය Adobe Page Maker කියන එක, Adobe Shine කියන එක, ඊට පස්සේ Corel Draw කියන වගේ software ගණනාවක් නැත්නම් අපි කියන මෘදුකාංග ගණනාවක් මේ ක්‍රියාවලිය සඳහා අපි උපයෝගී කරගන්නවා කියන කතිකාව අපට අධ්‍යයනය කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ගොඩක් වෙලාවට ඔබ මේ ඔබේ 10 වසර පෙළ පොතත් අධ්‍යයනය කරන්න. එතකොට තවදුරටත් මේවා ගැන දැනීමක් සහ අවබෝධයක් ඔබට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඔය පෙළ පොතේ 64 සහ 65 කියන පිටුවල මේ සම්බන්ධයෙන් වැඩි විස්තරක් කාරණා බොහොමයක් සඳහන් කරලා තියෙන පුතේ. මේ විශේෂයෙන් මේ පරිගණක ආශ්‍රිතව මේ සිද්ධ කරන ක්‍රියාවලිය සඳහා ප්‍රයෝජන ගන්න මෘදුකාංග ගැන බොහොමයක් එහිදී සාකච්ඡාවට ගන්නවා. විශේෂයෙන් දැන් අපි එහෙම පිටපතක් හදාගත්තට පස්සේ අපට වැඩි පිරපත් සංඛ්‍යාවක් උපයෝගී කරගන්න උවමනා වෙනකොට අපි ප්‍රයෝජනයට ගන්න උපකරණ ගණනාවක් තිබෙනවා. ඩිජිටල් අනුපිරපත් කරන යන්ත්‍රය කියන මේ උපකරණය අපි මේක ඩුප්ලෝ මැෂිමක් විදිහට සඳහන් කරනවා. මේකේ ගොඩක් වෙලාවට දැන් අපි අර ගත්ත පිටපත මේකට ඇතුළත් කරනකොට මේක අර අපි කියන තුනී පැතලි තහඩුවකට මේක ගන්නවයි කියලා. ඉතින් එහෙ අරගෙන ඉවරලා අර ස්ටෙන්සිල් එකක් කපා ගන්නවා හා සමාන ක්‍රියාවලියක් විතර සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපට අවශ්‍ය කරන පිටපත් සංඛ්‍යාව මේ යන්ත්‍රය හරහා ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට ගොඩාක් වෙලාවට ඔය ප්‍රශ්න පත්‍රයේම වැඩි සංඛ්‍යාවක් ගන්නකොට ප්‍රයෝජනයට ගන්න උපකරණයක් විදිහට සැලකෙනවා මේ මැෂිම. ඩිප්ලෝ මැෂිම කියලායි අපි මේකට කියන්නේ. එතකොට ගොඩාක් පාසල් වල මේ උපකරණය තිබෙනවා. දැන් ඔබේ අපි දන්නකෝ 10 වසර ළමයි 200ක් විතර ඉන්නවයි කියලා. එතකොට මාධ්‍ය අධ්‍යයන පේපර් එක එහෙම ගන්නකොට අපට උපකාරී කරන උපකරණයක් විදිහට තමයි සැලකෙන්නේ මේ උපකරණය. ගොඩාක් වෙලාවට අපි ප්‍රයෝජනයට ගන්නවා විභාග කටයුතු වලදී, ඒ වගේම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා වගේ කටයුතු වලදී අපට ප්‍රයෝජන ගන්න සාධකයක්. එතකොට පරිගණකයෙන් අපි අනුපිටපත සකස් කරගෙන මේකට යොමු කරලා මේකෙන් අපට අවශ්‍ය කරන පිටපත් සංඛ්‍යාව ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙන උපකරණයක් විදිහට තමයි සැලකී උසස් නිමාවකින් යුතු ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කර ගැනීමට මෙය අපට උපකාර කරගන්න හැකියාවක් අවකාශයක් ලැබෙන යන්ත්‍රයක් විදිහට මේ යන්ත්‍රය සකසනවා. එතකොට කාර්යබද්ධ සංවිධාන නිපුණතා ගැන අධ්‍යයනය කරනකොට මේ ඩිප්ලෝ මැෂිම කියන එක ඉතා වැදගත් වෙන උපකරණයක් විදිහට සැලකෙනවා. ඒ වගේම අපි උපකාර කරන දෙයක් තමයි දැන් අපි හිතන්නකෝ දැන් අපට සහතික ගොන්නක් අපට ලැබෙනවා. මේ ලැබෙන සහතික ගොන්න අපි දන්නවා මේවා ලැබුණාට පස්සේ ගොඩක් වෙලාට කල් පාත්නා ගැනීම සඳහා අපට අවශ්‍ය කරන මේවා සුරක්ෂිතව තියාගන්න කරන උපකරණ බොහෝමයක් අපි සතුව තිබෙනවා. අපි කියනවා ලැමිනේටින් උපකරණයක් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. සහතිකයක් එහෙම ගත්තට පස්සේ මේකේ ඉටි කොලයක් ඇතුළත් කරලා ඉවරලා රත් කිරීමක් එක්කලා මේක දැන් සුරක්ෂිතව නැත්තම් නේද අර වතුර එහෙම යන්නේ නැතුව සුරක්ෂිතව තියාගන්න උපකරණ කරන උපකාර කරන උපකරණයක් විදිහට සැලකෙනවා මේ උපකරණය. ඉතින් මේ ලැමිනේටින් වගේ උපකරණ අපි ප්‍රයෝජනට ගන්නවා ගොඩාක් වෙලාවට. ඒ වගේම දැන් විශේෂයෙන් ඔය ඔබගේ ඩෙන්ටි ආරම් බලන්නකෝ. ඒ ඩෙන්ටි නේද ඔබ ගාව තියෙනකොට ඒක සුරක්ෂිතව කාලයක් තියාගන්න ඔබට ඒකේ මේ පොලිතින් ආවරණයක් සහිතව ලැබිලා තියෙනවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ මේ ලැමිනේටින් යන්ත්‍රයක් හරහා. ගොඩාක් වෙලාවට සහතික වෙන්න පුළුවන් අපිට වටනා කියන දේවල් වෙන්න පුළුවන්. සුරක්ෂිතව තියාගැනීම සඳහා මේ ලැමිනේටින් කර ගැනීම කියන කාරණාව අපි ප්‍රයෝගික කරගන්න. එහෙනම් අපට වඩා වැදගත් වෙනවා කාර්යබද්ධ නිපුණතා ගැන සාකච්ඡාවට ගන්නකොට මෙන්න මේ ලැමිනේටින් යන්ත්‍රය කියන එක අපට වඩා වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපට පොත් හරි එහෙම නැත්නම් යමක් අමුණ ගන්න. එහෙම නැත්නම් කොළ කිහිපයක් අමුණගෙන ගොනුවක් විදිහට හදා ගන්න අපට ස්ටේපර් යන්ත්‍රය කියන එක නේ ප්‍රයෝජනට අපි ගන්නවා නිරන්තරයෙන් සාමාන්‍යයෙන් සෑම කෙනෙක් ගාවම තිබෙනවා. ඔබ දැන් ඉස්කෝලේදී එහෙම නේද පේපර් වලට එහෙම උත්තර ලිව්වට පස්සේ ඒක අමුණ ගන්න ගොඩාක් වෙලාවට උපයෝගී කරගන්න උපකරණයක් විදිහට සැලකෙනවා සාමාන්‍යයෙන් ගෙදරක තිබෙනවා. හැබැයි මේ වගේම මේකේ ඔය මේ එහා මෙහා කරලා මැදට පොතක් විදිහට ගස්සන්න පුළුවන් ස්ටේපර් යන්ත්‍ර පවා තියෙනවා. ඒ වගේ දෙයක් ලබා ගැනීමත් එක්කලා විශේෂයෙන් අපට පොතක් සකස් කර ගැනීමට පවා පොතක් අමුණ ගැනීමට කටු ගහලා අමුණ ගන්නත් උපයෝගී කරගන්න පුළුවන් උපකරණයක් විදිහට සැලකෙන. එතකොට කාර්යබද්ධ නිපුණතා ගැන අධ්‍යයනය කරනකොට මේ ලැමිනේටින් යන්ත්‍රය ඒ වගේම ස්ටේපර් යන්ත්‍රය කියන එක අතිශය වැදගත් වෙන සාධකයක්. ඊළඟට මේ බැඳුම් උපකරණ. දැන් මේ බැඳුම් උපකරණ කියලා කියන්නේ මේ බැඳුම් උපකරණ ගොඩාක් වෙලාවට ඔය කමියුනිකේෂන් වල එහෙම නැත්නම් සමහර ආයතන වල අපට දකින දෙයක් විදිහට පත් වෙලා තිබෙනවා. දැන් අපි හිතමු ලස්සනට පිටපතක් නැත්නම් පොතක් අපට අමුණ ගන්න. හරි අපූර්වට ප්‍රයෝගී කරගන්න උපකරණයක්. මේකේ අර කොළ සියල්ල තුල සිදුරු සකස් කරගෙන ඒ සිදුරු තුලට මේ ප්ලාස්ටික් වලින් සකස් කරන ලද මේ ඔය කියන ප්ලාස්ටික් වලින් සකස් කරන ලද අර සිදුරු වලට රිංගන්න පුළුවන් පටියක් උපයෝගී කරගෙන හරි අපූර්වට ඇමනුවක් සකස් කරගෙන සදා උපයෝගීන එකක් තමයි බැඳුම් කර උපකරණයක් කියලා කියනවා. ඒකේ ඡාය රූපයක් ඔබට පුළුවන් දකින්න මේ පෙළපොතේ තිබෙනවා. පෙළපොතත් දිගාරගෙන මේ පාඩම අහනකොට චුට්ටක් බලන්න පුතේ හරි අපූර්වට තිබෙනවා මේ උපකරණයක් සකස් කරගන්න විදිය සහ ඒවා සකස් කර ගැනීම පිළිබඳ ඡාය රූපීහිපෙකුත් තියෙනවා. ඒවත් ගැන අධ්‍යයනය කරන්න. එතකොට තවදුරටත් මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊළාට පොත් බැඳුම් කරන යන්ත්‍රය. දැන් පොත අර සකස් කරගන්න බැඳීමට ලක් කරලා සකස් කරගන්න විදිහට හරි අපූර්වට සකස් කරගන්න උපකරණ පවා තිබෙනවා. ඊළඟට කැපුම් යන්ත්‍රය. දැන් කොළ ටික අපි අමුණ ගත්තට පස්සේ විශේෂයෙන් කොළ ටික එක ළඟ සහ එක ගානට නැහැ. එතකොට මේ ඔබ දකින දැකලා ඇති මේ ඒ සඳහා පොත් එකක් හෝ කිහිපයක් එකට තියලා පිළිවෙලකට කපා ගන්න පුළුවන් මේ කැපුම් යන්ත්‍ර තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ එකක් වුණත් ඔබට දෛනික ජීවිතයේ ඔබේ කටයුතු පහසු කර ගන්න සකස් කර ගැනීම වඩා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ওই කමියුනිකේෂන් වල මේ වගේ උපකරණ සකස් කරන තියෙන පොතක් එම බැඳුමක් කරපත් කරලා හතර පැත්ත තුන් පැත්තක් ඒතුට අමුණු පැත්ත නැතුව අනිත් තුන් පැත්ත ගානට පිළිවෙලට කපා ගන්න උපයෝගී කරගන්න උපකරණයක් විදිහට සැලකෙනවා මේ කැපුම් යන්ත්‍රයක්. ඒතුට හරි ලස්සනට පිළිවෙලට පොතක් කොළ ටික එක ගානට කපලා සකස් කර ගැනීම හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එන අපට පැහැදිලි කාරණා තමයි මේ පරිගණක ආශ්‍රිතව අපි මේ කරන කියන කාරණා සහ සාධකයන් විශේෂයෙන් අපට ඒවා පිළිවෙලකට සකස් කර ගැනීම සඳහා උපකරණ ගණනාවක් තිබෙනවා. ලැමිනේටින් යන්ත්‍රය, ස්ටේපර් යන්ත්‍රයක් කරා අපට පුළුවන් අමුණ ගන්න, ඊට පස්සේ බැඳුම් උපකරණ, ඊට පස්සේ කැපුම් යන්ත්‍ර මේවා උපයෝගී කර ඉල්ලන ඡාය පිටපත් සහ ඩුප්ලෝ යන්ත්‍රය උපයෝගී කරගෙන පරිගණක ආශ්‍රිතව අපි කරන කියන කාරණා ඉතා පහසුවෙන් නිර්මාණශීලී විදිහට වගේම උසස් නිමාවක නිතර ඉටු කර ගැනීමට භාවිතයට ගන්න උපකරණ ගණනාවක් පිළිබඳව අපට සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා දරුවනි. හොඳයි දරුවනි, එහෙනම් අපි ඇත්තරම සාකච්ඡාවට ගත්තේ පරිගණකයක් ආශ්‍රිතව අපි මේ ඉටු කර ගන්න නැත්නම් භාවිතයට ගන්න උපකරණ ගණනාවක් පිළිබඳව අපි සාකච්ඡාට ගත්තා. අපි එතනින් එහාට ගිහිල්ලා දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කාර්යාලීය මාධ්‍ය උපකරණ බොහොමයක් පිළිබඳව. දැන් ඔබ ඕනෑ තරම් කාර්යාලවලට ගොඩ වැදිලා ඇති, වෙන එකක් තියා පාසලේ තිබෙන කාර්යාලයට පවා ඔබ ගොඩ වැදිලා ඇති. එතකොට ඔබ විශේෂයෙන් එහිදී සකස් කරගන්නා ලද නැත්නම් නිර්මාණය කරගන්නා ලද සහ නැත්නම් ඒ කාර්යයන් තුකරගෙන සදා භාවිතයට ගන්නා ලද උපකරණ ගණනාවක් ඔබට අධ්‍යයනය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබිලා ඇති. මොකද කාර්යාලව කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මේ මාධ්‍ය තාක්ෂණික උපකරණ නැත්නම් මාධ්‍ය උපකරණ ප්‍රයෝජනයට ගැනීම කියන කාරණාව වඩා වැදගත් වෙනවා. ඇයි කාර්යාලයකට මේ වගේ දේවල් වැදගත් වෙන එකක් තමයි අපි දන්න කාරණා තමයි තොරතුරු විධිමත්ව ලබා ගන්න පුළුවන් වෙන. ඒ නිසා කාර්යාලයකට අවශ්‍ය කරන මාධ්‍ය උපකරණ නිසියාකාරව භාවිතයට ගැනීම කියන කාරණාව වැදගත් වෙනවා. ඒ වගේම තොරතුරු විධිමත්ව රැස් කරන්න පුළුවන්. තොරතුරු ගොනු හදා ගන්න, තොරතුරු ගබඩා කරලා තියන්න, තොරතුරු නේද අවශ්‍ය වේලාවදී ලබා ගන්න, මේ වගේ කාරණාවලට උපයෝගී වෙනවා. ඒ වගේම තමයි විධිමත්ව තොරතුරු පිළියෙල කිරීම. විධිමත්ව තොරතුරු පිළියෙල කිරීම කියන කාරණාව දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ දැන් කාර්යාලයක කටයුතු නේද අර පිස්සන් කොටුවක් බවට පත් වුණොත් එහෙම මොකද වෙන්නේ? මිනිස්සු තුර අප්‍රසාදයට පත් වෙනවා. එසා විධිමත්ව කාර්යාලේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන තොරතුරු වඩා වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. ඊළඟට විධිමත්ව තොරතුරු නිකුත් කිරීම, කියන්නේ අවශ්‍යයට තොරතුරු නිකුත් කිරීමට ලබා දීමට විධිමත්ව මේ කියන කාරණා සහ සාධකයන් සඳහා මේ කාර්ය ඉදු කරන මාධ්‍ය උපකරණ භාවිතා කිරීම ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඔබ දන්නවා ඇති මේ කාර්යාලයකට ලිපි ලැබුණේම සහ ලිපි යැවීම සහ ලිපි ලැබීම සම්බන්ධයෙන් තියෙනවා මේ වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල ගැන අධ්‍යයනය කිරීම අතිශය වැදගත් වෙනවා කාර්යාලයක කටයුතු ගැන අපි අධ්‍යයනය කරනකොට. දැන් ලිපිය ලැබීම සහ ඒවා කවරේ කඩා ගොඩක් වෙලාවට මේක ආයතන ප්‍රධානියාගේ අවසරයේ තියෙන කෙනෙක් තමයි ඒ කාර්යය ඉටු කරන්නේ. කාර්යාලයට ඒක ලැබිච්ච දැන් අද දවසේ ලැබුණා නම් ඒ ලැබිච්ච දිනේ සම්බන්ධයෙන් අපි ඒ ලිපියේ සීල් එකක් ගහනවා. ඒ අදාළ දිනේ සටහන් කරපු අපි කියන දින මුද්‍රා යන්ත්‍රය කියලා උපයෝගී කරන සීල් එකක් ගහනවා. එතකොට දන්නවා මේ ලිපිය ලැබුණේ අර විශේෂයෙන් මේවා ලේඛනගත කරන්න නැත්නම් මේවා ෆයිල් කරන්න කලින් මේ ඉස්ලාම කරන්න ඕන මේ කවලක් කවරෙන් එළියට අරගෙන අපි දින මුද්‍රා යන්ත්‍රය උපයෝගී කරගෙන දිනේ සටහන් කිරීමක් කරනවා. ඊට පස්සේ මේ ලිපි ලැබීම සම්බන්ධව ලියන්න වෙනම පොතක් තියෙනවා. ඒ පොතේ අපි මේ කියන කාරණාව සටහන් කළා. විශේෂයෙන් මේ අදාළ කෙනාට ලිපිය බාර දීමට අවශ්‍ය කරන කටයුතු කරන්න යනු අංශය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයාට ලිපිය ලබා දීමට කටයුතු කරන්න එහෙම හරහා. ඊට පස්සේ සමහරලාට ඒක ඡාය පිටපතක් අරගෙන ලේඛනගත කිරීමක් කරන්න නැත්නම් ෆයිල් කිරීමක් කරන්නත් හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට දැන් වෙන මේ ඒකට සමහරලාට අපි පිළිතුරු ලිපියක් යවනවා නම් ඒව සම්බන්ධයෙන් මේ කියන කාරණා පිළිබඳවත් සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා මේ ලිපි ලැබීම සම්බන්ධයෙන්. ඒතර පිළිතුරු ලිපියක් එහෙම ඒකට ලියනවා නම් ඒ අර පිළිතුරු ලිපිය පරිගණකේ හරහා අපි ලබාගෙන ඊට පස්සේ ගොඩක් වෙලාවට ආතන් ප්‍රධානියගේ අත්සන් ලබාගෙන දිනේ එහෙම සටහන් කරලා අනුපිටපතක් නැත්නම් ඒකේ පිටපතක් සුරක්ෂිතව තියලා තමයි මේ ලිපිය පිළිතුරු ලිපියක් එහෙම යවන්නේ. එහෙම ක්‍රියාවලියකුත් මේ ලිපි ලැබීම සහ ඊට පිළිතුරු යැවීම සම්බන්ධයෙන් කාර්යාල කරන කාරණා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. මේ සම්බන්ධ විශේෂයෙන් ඔබේ පෙළපොත තුලත් කරුණු කාරණා ගණනාවක් සඳහන් වෙනවා. ඒවා ගැනත් අධ්‍යයනය කිරීම වඩා වැදගත් වෙනවා. ඔන්න එතකොට මෙන්න මේ කාර්යසනාපි දින මුද්‍රා යන්ත්‍රය කියලා එකක් තිබෙනවා. මේකේ දිනය වෙනස් කරන්න පුළුවන්, වර්ෂය සහ දිනය වෙනස් කරන්න පුළුවන්, මේක කරකවන්න පුළුවන්. එතකොට අපි මේ සම්බන්ධව බහරව ඉන්න එතන කාර්යාල කාර්ය සහායකයා හරි නැත්නම් ඒ සම්බන්ධව ඉන්න නිලධාරියා හරි එයාගේ කාර්යභාරය තමයි මේ දින මුද්‍රා යන්ත්‍රය යාවත් කාලින කිරීම. කියන්නේ මේක අරගෙන ඒගොල්ලෝ මේක එච්චර ලොකු අමාරු කාර්යයක් නෙවෙයි, අනයක් හරි අල්පෙන්තක් හරි අරගෙන දිනේ වෙනස් කරන්න පුළුවන්, අදාළ දිනේ සටහන් කරන්න පුළුවන්. ඉතින් හරි සැලකිල්ලක් දක්වන්න ඕන. දිනය අවුරුද්ද වගේ දේවල් වෙනස් වුණොත් එහෙම මේ ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා මොකද ඒකනේ අර ලැබිච්ච ලිපිවල හරි යවන ලිපිවල හරි අපි සටහන් කරන්නේ. ගොඩාක් වෙලාවට දින මුද්‍රා යන්ත්‍රයෙන් ඒ හරහ කරන්නේ ලැබෙන ලිපිවල සටහන් කිරීමක් කරනවා. යවන ලිපිවල අපි කරන්නේ අතින් දිනේ ලියන එක තමයි ගොඩක් වෙලාවට පුතේ සිද්ධ වෙන්නේ. එනිසා කාර්යාල කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ලිපි සම්බන්ධයෙන් ලිපි යැවීම සහ ලැබීම සම්බන්ධයෙන් ඉතා වැදගත් උපකරණයක් ඉදිරියට සැලකෙනවා මේ දින මුද්‍රා යන්ත්‍රය කියන කාරණාව. ඒ ගැන දැනීමක් සහ බෝධයක් ලබා ගැනීම වඩා වැදගත් වෙනවා. ඇතරම ඔබට පුළුවන් නම් ඔබේ පන්ති කාමරේ කාර්යයන් වලදී මේවා එකක් තමයි වීඩියෝ හරහා නැරඹීමක් සිදු කරන්න. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට කාර්යාල කටයුතු කරන ආකාරයම ප්‍රායෝගිකව ඔබට අධ්‍යයනය කරන්න අවස්ථාවක් අවකාශයක් ලැබෙනවා නම් මේ හරි අපූර්වට මේ ගැන ඉගෙන ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා දරුවනි. දැන් ඔය මේ කාර්යාල කටයුතු ගැන සහ කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා ගැන අධ්‍යයනය කරනකොට කිසියම් කාර්යාලයකට වඩා වැදගත් වෙන මාධ්‍ය උපකරණ සහ නැත්නම් භාවිතයට ගන්න උපකරණ ගැන සාකච්ඡා වඩ ගන්නකොට වඩා වැදගත් වෙන තමයි නිල මුද්‍රාව කියන එක. නිල මුද්‍රාව. දැන් අපි දන්නවා දැන් ගොඩක් වෙලාවට විධායක නිලධාරියෙකු එහෙම නැත්නම් ආයතන ප්‍රධානීකු තමයි කාර්යාලයෙන් එළියට යන ලිපි වලට එහෙම නැත්නම් වගකීතු නිලධාරියෙකුට අත්සන් තබන. අත්සන තැබුවම ඒක වඩා වැදගත්. හැබැයි අත්සන තබනවා හා සමානවම ඒ ආයතන ප්‍රධානියාගේ හෝ විධායක නිලධාරියාගේ නිල මුද්‍රාව තැබීම අතිශය වැදගත් වෙනවා. ඒ නිල මුද්‍රාව තැබීමත් එක්ක තමයි නීතියානුකූල බවක් ලැබෙන්නේ ඒ ලිපියට විශේෂයෙන්. එතකොට ඒ වෙනි නිල මුද්‍රා ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් මේවා වර්තමානයේ නේද දැකලා තියෙ මේ දම්පාඩ තීන්ත තුල නේ තැවරීමක් සිදු කළා. සීල එකක් තියෙන අවස්ථා උනතරම් ඔබ දැකලා තියෙනවා. එතකොට එහි සඳහන් වෙනවා ආයතන ප්‍රධානියාගේ නම, තනතුර සහ ආයතනයේ පිළිබඳව තොරතුරු අන්තර්ගත වෙලා තිබෙනවා. එතකොට ඒ හරහා විශේෂයෙන් අර කාර්යාලීය කටයුතු නිල වශයෙන් සිද්ධ වීම පිළිබඳව, එහෙම නැත්නම් සමහර වෙලාවට කාර්යාල වශයෙන් වලින් නිකුත් කරන ලිපි පිළිබඳව වගකීම් සහගත බවක් බැඳීමක් ඇති කරන සාධකයක් බවට මේ නිල මුද්‍රාවපත් කරලා තියෙනවා කියන කාරණාව අපට අධ්‍යයනය කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. විශේෂයෙන් නිලධාරියාගේ අනුමැතිය හරහා තමයි මේ නිල මුද්‍රාව තියන්න හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ. එහෙම නැතුව දෙන්නේ නැහැ. ගොඩක් වෙලා අත්සන තැබුවයින් පස්සේ තමයි නිල මුද්‍රාව තබන්නේ. නිල මුද්‍රාව තබලා අත්සන ගහන අවස්ථාවයි තා අල්ප වශයෙන් අපි ආයතනවල හඳුනගන්නේ. අත්සන ගැවුවට පස්සේ ගොඩක් වෙලාවට කාර්යාල කාර්ය සහායකයා ඒ අදාළ අත්සන ගහපු නිලධාරියාගේ නිල මුද්‍රාව ඒ තුල සටහන් කර තැබීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරනවා. එහෙනම් ආයතනික කටයුතු වල දී වඩා වැදගත් වන සාධකයක් බවට පත් වෙනවා පුතේ විශේෂයෙන් මේ මොකක්ද නිල මුද්‍රාව තැබීම කියන කාරණාව. එහෙනසා මේ ආයතනය වල කටයුතු ගැන අධ්‍යයනය කරනකොට ඔය නිල මුද්‍රාවන ඔබ දැකලා ඇති. ඔබේ පාසලේ විදුහල්පතිතුමාට හොඳ නිල මුද්‍රාවක් තිබෙන පාසල ගැනීම සඳහන් කළා නමත් එක්කලානේ. එතකොට ඔබට චරිත සහතිකයක් නිකුත් කරනකොට, ඒ වගේම ඔබේ ප්‍රතිඵල සහතිකයක් ඔබට නිකුත් කරනකොට ඔබේ විදුහල්පතිතුමාගේ අත්සන වගේම නිල මුද්‍රාව තබලා තියනවාද කියන කාරණාව ගැන සැලකිල්ලක් දක්වන්න. ඒ වගේම සමහර වෙලාවට ඔබේ අමල තාත්තලා විශේෂ කටයුතු වලට බැහැරට ගිහිලා මොන හරි ලිපි ලේඛන සකස් කරගෙන අරන් එනකොට තිබෙන්නේ ඒකේ අත්සන විතරක් නම් අන්න ගැටලුවක් තිබෙනවා. නිල මුද්‍රාව සටහන් කරලා තිබෙනවාද කියලා කාරණාව හොයලා බලන්න. එනිසා දෛනික ජීවිතය අපි කරන කියන කාරණා අදි වගේම අපේ ජීවිතයේ යහපත්ව පවත්වාගෙන යන්න සහ අපේ ජීවිතයේ සියලු කාර්යයන් වලදී මේ උපකරණ පිළිබඳ දැනීමක් සහබෝධයක් ලබා ගැනීම කියන කාරණා පුතේ අත්‍යශය වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. ඊළඟට අපි දන්න කාර්යාල කටයුතු වලට භාවිතයට ගන්න තවත් ප්‍රධාන උපකරණයක් තිබෙනවා. ඒ තමයි ගණක යන්ත්‍රය. ගණක යන්ත්‍රය. ඒතර ගණක යන්ත්‍රය කියන උපකරණේ ගොඩක් වෙලාවටනේ විශේෂයෙන් මේ කාර්යාලමේ කටයුතු මූල්‍යමේ කටයුතු වලදී ඊටාම වඩා වැදගත් වෙනවා. විශේෂයෙන් අර දැන් අපි සමහර දේවල් අපට හිතින් එකතු කරන්න බැරි වුණායින් පස්සේ ගණක යන්ත්‍රය හරහා අඩු කිරීම එකතු කිරීම වැඩි කිරීම නේද ඊට පස්සේ නිවැරදි ඒවා ගණනය කර ගැනීමට අවශ්‍ය කරන උපකරණයක් බවට පත් වෙලා තිබෙනවා ගොඩාක් කාර්යාලවල ඉන්න සේවක මහතුන් ගැන නිලධාරි තුල දකින්නට හැකියාවක් අවකාශයක් ලැබෙන උපකරණයක් විදිහට සැලකෙන මේ ගණක යන්ත්‍රය ඒ තමන්ගේ කාර්යයන් ඉටු කර ගැනීමට හරි අපූර්වවට ප්‍රයෝජන ගන්න උපකරණයක් බවට පත් වෙලා තිබෙනවා ඒ නිසා කාර්යබද්ධ මාධ්‍ය නිපුණතා ගැන අධ්‍යයනය කරනකොට කාර්යාලවල බහදර ගන්න මෙන්න මේ ගණක යන්ත්‍රය කියන එකත් අතිශය වැදගත් වෙන උපකරණයක් බවට පත් වෙලා තිබෙනවා අපි පාඩම පටන් ගන්නකොටම අපි කලින්ම පාඩම පටන් ගන්නකොටම අපි පාඩම පටන් ගන්නකොටම පරිගණකයේ ගැන කතා කරා. ඒතර මේ පරිගණකයේ ගැන කතා බහ කිරීම කියන කාරණාවත් අතිශය වැදගත් වෙන කාර්යාල කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා වර්තමානයේ ඉත අපූර්වවට ප්‍රයෝජන ගන්න උපකරණය තමයි පරිගණකය කියලා කියන පුතේ. විශේෂයෙන් අපි අද වෙනකොට දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියත් ප්‍රාදේශීය සභාවට ගියත් අපි දකිනවා එහි වැඩ කරන නිලධාරීන් සියලු දෙනාගේම නේද මේසේ උඩ මේ පරිගණකයක් අපි දකිනවා. එතකොට ඒක අතිශය වැදගත් වෙන කාරණාවක්. මොකද අපි පරිගණකය ගැන කතා කරනකොට ගොඩක් දේවල් කිව්ව කාර්යක්ෂමව යමක් ඉටු කර ගන්නට අපට ප්‍රයෝගික වෙන උපකරණයක් විදිහට සැලකෙනවා කියලා. එසා කාර්යාල කටයුතු සඳහාත් ඉතා විධිමත්ව භාවිතයට ගැනීම සඳහා නැත්නම් ඒ කටයුතු නිසියාකාරී ඉටු කර ගැනීම සඳහා පරිගණකය ප්‍රයෝගික කර ගැනීම කියන කාරණාව අතිශය වැදගත් වෙන නිසා විශේෂයෙන් කාර්යාලවල කටයුතු සඳහා පරිගණකය වර්තමානයේ ප්‍රබලව භාවිතයට ගන්න උපකරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඊළාට මුදල් සටහන් යන්ත්‍රය දැන් ගොඩක් වෙලාවට මුදල් සටහන් යන්ත්‍රය කියපුවම දැන් අර මුදල් ගණදුරු සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට මේ මූල්‍යමය ගණදුරු මේ දේවල් සටහන් කර තැබීම සඳහා ප්‍රයෝජනට ගන්න උපකරණයක් විදිහට සැලකෙන මේ මුදල් සටහන් යන්ත්‍රය කියන එක ගොඩක් වෙලාවට බැංකු ආශ්‍රිත කටයුතු වලදී විධිමත්ව භාවිතයට ගන්න උපකරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම සමහර ලාට ඔය පාරිභෝගික සේවා ආයතනවලත් ගොඩක් වෙලාවට මේ උපකරණයේ ප්‍රයෝජන ගන්නවා විශේෂයෙන් මේ මූල්‍යමය ගණදුණු ඉටු කර ගැනීම සඳහා. ඊට පස්සේ අපට තව ප්‍රයෝජන ගන්න උපකරණයක් විදිහට සැලකෙනවා තැපැල් මුද්‍රා යන්ත්‍රය කියන එක. ගොඩක් වෙලාවට මේ තැපැල් කාර්යාලවල තමයි මේ මුද්‍රණය සටහන් කරලා තිබෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අර අපි විශේෂයෙන් ලිපි බොහොමයක් ආයතනින් පිටතට යනකොට ඒ වගේම සමහර වෙලාවට ලිපි බොහොමයක් අපට යැවීමට සිදු වෙනකොටත් මුද්‍රණ ගණන මුද්‍ර ගණනාවක් අපට අලවන්න සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවන් වලදී එහෙම මුද්‍ර අලවන්නේ නැතුව විශේෂ මේ යන්ත්‍රය තුල ලිපි කවර ටික ඇඩ්‍රස් එහෙම ලියන ටික අවසන් කරලා සකස් කරලා තිබ්බාන් පස්සේ මේ උපකරණය හරහා බර ප්‍රමාණයට අනුකූලව මුද්‍රේ සටහන් කිරීම සඳහා උපයෝගී කරගන්න උපකරණයක් ඉදිරිය තමයි මේ තැපැල් මුද්‍රා යන්ත්‍රය කියලා කියන්නේ. ගොඩාක් වෙලාවට මේක තිබෙන්න නම් මේ තැපැල් කන්තරු වල තිබෙන හැබැයි සමහර ආයතන වලත් තිබෙන වැඩිපුර ලිපි ගොඩක් එළියට යන ආයතන වල අතින් ඇලවීම කියන කාරණාව ටිකක් අමාරු සහ අපහසු කාර්යයක් නිසා මේ යන්ත්‍ර මිලදී අරන් තියෙන අවස්ථා තිබෙනවා. එතකොට ගොඩක් වෙලාවට හැබැයි මේ ඒ අර තැපැල් දෙපාර්තමේන්තුවට මේ මුදල බඳින්න සිද්ධ වෙනවා. එහෙම අපට නිකන් ගහලා ගිහිල්ලා අතරින් දාන්න බෑ. ඒ අවසරය එතනින් අරගෙන තමයි මේ කාර්යය ඉටු කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ. ඒසා මේ විශේෂයෙන් ගොඩක් වෙලාවට මේක අපි දකින්නේ තැපල් කන්තෝරු වල තමයි මේ උපකරණය දකින්නට හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ. ඒ වගේම මුදල් ගණන යන්ත්‍ර බැංකුවකට ඔබ ගිහින් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් ඔබට දැනීමක් සහබෝධයක් ඇති. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අතින් ගණනය කරනට වඩා යන්ත්‍රයට දාලා නෝට්ටු ගිතා පිළිවෙලට දැම්මට පස්සේ හරි අපූර්වට ඒ තුල තියෙන මුදල් ප්‍රමාණය නෝට්ටු තමයි ගොඩක් වෙලාවට මේක ගණින්න හැකියාවක් ලැබෙන්නේ. සිල්ලර කාසි ගණින්න බෑ. එතකොට නෝට්ටු රඳවලා ඉවරලා ඉක්මනින් දිතුම් පාරක් ඒගොල්ලෝ ගණිනවා දැකලා ඇති ඔබ. එතකොට නිසි ආකාරයේ තියෙන මුදල් ප්‍රමාණය තන සටහන් වීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට විශේෂයෙන් බැංකුවල සහ කාර්යාලවල කටයුතු ඉතා පහසු කර ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් කටයුතු පහසු කර ගැනීම සඳහා තිබෙන උපකරණයක් විදිහට තමයි සැලකෙන්නේ මේ මුදල් ගණන යන්ත්‍රය. අද වෙනකොට වර්තමානයේ ප්‍රයෝජනට ගන්නවා බොහෝ බැංකු සහ මූල්‍යමය ආයතන ප්‍රයෝජන ගන්න ආයතනයක් විදිහට සැලකෙනවා. මේ කාර්යාලවල කටයුතු වල විශේෂයෙන් තොරතුරු හුවමාරු කර ගැනීමට උපකරණ මොනවද භාවිතයට ගන්න? අපි ඒ ගැන චුට්ටක් සාකච්ඡාවට ගමුකෝ. ඔව් ප්‍රධාන වශයෙන් කාර්යාලවල තියෙන ස්ථාවර දුරකථනයක් තියෙන ස්ථාවර දුරකථන අංක කිහිපයක් සටහන් කරලා තියෙයි. විශේෂයෙන් මේ අංක වලට ඇමතුම් ලබා ගැනීම සහ ඇමතුම් ලැබීමත් එක්කලා ගොඩාක් වෙලාවට අපට තොරතුරු හුවමාරු කරගන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබට යන්න සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න උවමනාවක් ඇති වෙනවා. ඉතින් එහි මහජන දිනය ගැන ඔබට අවබෝධයක් නැහැ. ඔබට පුළුවන් ප්‍රාදේශීයකම් කාර්යාලයේ දුරකථන අංකයට කතා කරලා ඉවර වෙලා ඒ පිළිබඳ විමසීමක් කළ එතන සහභාගී වෙන්න. එතකොට ඔබ කිසියම් මේ අවබෝධයක් ඇතිව තමයි ඒ ස්ථානට යන්නේ. එහෙම නැත්නම් ඔබට හැකියාවක් ලැබෙනවා, අවස්ථාවක් ලැබෙනවා මේ ප්‍රාදේශීය ලේකම් තුමා ඉන්නවද කියලා අහන්න. එතුමා මුණ ගැහෙන්න නම් ඔබ යන්නේ ඉන්නවද කියලා විමසීම් කරන්න. ඔන්න ඒ සඳහා ඔබට ප්‍රයෝගී වෙන උපකරණේ තමයි මොකද දුරකථනේ. ඒතර තොරතුරු හුමාරු කරගන්න, තොරතුරු හුමාරු ලබා ගන්න. ගොඩක් වෙලාට එතුමාගේ ජංගම දුරකථනය ඔබ ගාව නැතිනම්, ජංගම දුරකථන අංකය ඔබ ගාව නැතිනම් ඔබට කිසි ගැටලුවක් නැහැ. ස්ථාවර දුරකථන අංකයට කතා කරලා ඒ ගැන විමසීමකින් කරලා එතනට සහභාගී වෙනට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම මේවා විශේෂයෙන් අපි දකිනවා මේ අද වෙනකොට ස්ථාවර දුරකථනක වගේම සෑම කෙනෙක් සතුවම් පවතිනවා මේ නේද, ජංගම දුරකථනයක් පවතිනවා. මේ ජංගම දුරකථන උපයෝගී කරගෙන විශේෂයෙන් ජංගම දුරකථනයකට ඇමතුමක් ලබා ගැනීමේ තියෙන ප්‍රයෝජනත්වය තමයි අදාළ පුද්ගලයාටම ඔබට කතා කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එනිසා කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා ගැන අධ්‍යයනය කරනකොට කාර්යාලමේ කටයුතු තුළ භාවිත කරගන්න, තොරතුරු හුමාරු සඳහා ප්‍රයෝජනට ගන්න උපකරණ ගැන අධ්‍යයනය කරනකොට ජංගම දුරකථනය කියන එක ඉතා වැදගත් වෙන උපකරණයක් බවට පත් වෙලා තිබුණා. ඒ අදාළ පුද්ගලයාටම කතා කළා තොරතුරු දැනගන්න හැකියාවක් අවකාශයක් ලැබෙන නිසා අද වෙනකොට නේද ලංකාවේ ජංගම දුරකථන පරිභෝජන 100% දක්වා වර්ධනය වෙලා තියෙනවා කියන කතිකාව අපි දන්නවා සහ අපි හඳුනගෙන තිබෙනවා. ඊට අමතරව අපි දන්නවා කාර්යාල උපකරණ ගැන අධ්‍යයනය කරනකොට පැක්ස් යන්ත්‍රය කියන යන්ත්‍රය උපකරණේ නිරන්තරයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථා මේ අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. මොකද පැක්ස් යන්ත්‍රය කරහා විශේෂයෙන් පිටපතක් යොමු කිරීමටත් ආයතන වෙත පිටපතක් නේද ඒට පිළිතුරු ලබා ගැනීමටත් උපයෝගී කරගන්න උපකරණයක් විදිහට සැලකෙනවා. සා පැක්ස් යන්ත්‍රය කියන කාරණාව අතිශය වැදගත් වෙනවා වර්තමානයේ කාර්යාලමේ කටයුතු පිළිබඳ අධ්‍යයනය කිරීමේදී. ඊට අමතරව මේ විදුත් කැඳවනේ හෙවත් පෙජරේ කියන එක විශේෂයෙන් අර මේකදී අපි කරන්නේ මේ රැහන් රහිතවර තොරතුරුක් නැත පණිවිඩයක් ආයතනයට යවන්නත් පණිවිඩයක් ගෙන්වා ගැනීමටත් භාවිතර ගන්න උපකරණයක් විදිහට මේ සැලකෙන වර්තමානියක් අඩුවෙන් තමයි කාර්යාලවල භාවිතර ගන්න උපකරණයක් විදිහට සැලකෙන්නේ. ඊට අමතරව අද වර්තමානයේ වැඩිපුරම ප්‍රයෝජන ගන්න උපකරණ තමයි විදුල් තැපැල්, ඊමේල් නේද, පණිවිඩ හුමාරු කර ක්‍රමවේද, අපි යාහෝ ඒ වගේම ජීමේල් වගේ හොට්මේල් මෙන්න මේ කියන ක්‍රමවේද අද දවසේ වලට ගොඩාක් අය අතර හුමාරු කරගන්න ක්‍රමවේදයක් බාට පත් වෙලා තිනවා. ආයතනයේ සහ පුද්ගලයා අතරත්, පුද්ගලයන් සහ ආයතන අතරත් තොරතුරු හුමාරු කරගෙන විසඳා ඉතා විධිමත් ප්‍රයෝජන ගන්න උපකරණයක් ඉදිරි සැලකෙනවා විදුලි තැපෑල. ඒ වගේම ගොඩාක් වෙලාවට දැන් මේ වෙබ් අඩවි බොහෝ ආයතන හා සංවිධාන පවත්වාගෙන යනවා. වෙබ් අඩවියක් පවත්වාගෙන යාමත් එක්කලා නේද බොහෝ පිරිසකට පරිහරණය කරන පිරිසකට තොරතුරු ලබා දීම සඳහා හරි අපූර්වවට ප්‍රයෝජන ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. වෙබ් අඩවියට එතකොට තොරතුරු ඇතුළත් කරාට පස්සේ ලෝකේ කොහේ හිටියත් යදාල කිනාට ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් තොරතුරු පිරික්සීම සඳහා උපයෝගී කරගන්නා CCTV කැමරා යන්ත්‍ර ගොඩක් වෙලාවට ආයතන හා සංවිධානවල වර්තමානයේ සකස් කරලා තියෙනවා. එතකොට කවුද ආයතනයට ඇතුළත් වෙන්නේ, කවුද ආයතනයෙන් ඉල්ලට යන්නේ කියන කාරණාව පවා දැනගන්නට උපයෝගී කරන උපකරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම අන්තර්ජාලය අද දවසේ වෙනකොට ප්‍රයෝජන ගන්න ප්‍රධාන උපකරණයක් බවට පත් වෙලා තිබෙනවා විශේෂයෙන් කාර්යාලමේ කටයුතු සඳහා. දොර ඒ හරහා ඊට අමතර සමාජ මාධ්‍ය භාවිතා කිරීමත් එක්කලා ආයතනවල කටයුතු විධිමත්ව පවත්වාගෙන යන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එහෙනම් පුතේ අපි අද දවසේ පරිගණකයේ ගැන සාකච්ඡාවට ගත්ත පරිගණකයේ තමයි ප්‍රධාන උපකරණයක් විදිහට අපි ප්‍රයෝජන ගන්න කියන කාරණාව. ඒ වගේම කාර්යාල තුල ප්‍රයෝජන ගන්න මාධ්‍ය උපකරණ පිළිබඳ අපි සාකච්ඡාවට ගත්තා. එහෙනම් කාර්යාලයේ කටයුතු ඉටු කර ගැනීම සඳහා හරි අපූර්වවට භාවිතා ගන්න උපකරණ විදිහට තමයි මේ දේවල් සැලකෙන්නේ කියන කාරණාව පුතේ අපි සාකච්ඡාවට ගත්තා. ඒ නිසා මේ කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණ නිපුණතා කියන පාඩම තුලදී අද දවසේ අපි සාකච්ඡාට ගත්ත ඕනෝයි කියන කාරණා ටික, මොකද මේ පාඩමේ දෙවෙනි කොටසක් තිබෙනවා. අපි ඊළඟ පාඩමෙන් ඒ ගැන සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශේෂයෙන් තමන්ගේ දෛනික ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්නත්, ඒ වගේම ආයතන කටයුතු තුළ ආයතන කාර්ය නිසියාකාරී ඉටු කිරීමටත් මේවා ප්‍රයෝජන ගැනීම පිළිබඳ දැනීමක් අවබෝධයක් ලබා ගැනීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. ඔබෙන් විභාගයට ප්‍රශ්න අහන්න පුළුවන් කාර්යාලමේ කටයුතු පවත්වාගෙන සදා භාවිත කරන උපකරණ පද්ධති ගැන ඔබෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. ඒ නිසා ඒවට නිසියාකාරයෙන් පිළිතුරු ලබා ගන්න මේ පාඩම ඔබට ආධාරකයක් වෙන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරනවා. එහෙනම් අද දවසේ අපි නිමාවටපත් කරන ඊළඟ පාඩමෙන් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා දෙවෙනි කොටස යටතේ අපි සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා පන්ති කාමරයේ තුල මාධ්‍ය උපකරණ හා එහි අවශ්‍යතාවය කොයි ආකාරයෙන්ද කියන කාරණාව ගැන අපි දෙවෙනි කොටසෙන් සාකච්ඡා කරමු. එහෙනම් ඔබට සුබ දවසක්.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10 ශ්‍රේණියේ දරුවන් සඳහා පාඩම කියලා දුන්නේ මාධ්‍යවේදී උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂක අඹගස්තුව ජනාධිපති විද්‍යාලයේ ප්‍රදීප් ජයලත් ගුරුපියාණන්. අයිබවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ.
ඌවේ කුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.